Honorable Sugat Vasanta De Silva, you have 17 minutes. Order, please. Honorable member from the panel of chairs, Honorable Sanjeev Ranasinghe, will take the chair.
Garu Sugat Sandamanda Tuma Katawa Krayanda.
Garu Mulasanaruda Mantri Tumani Avasara Sabanayaka Tuma Kiwa Wagema Attenma Meka Mage Mangala Katawa Parliamentu Tula Meka Aitihasika Katawak Meka Aitihasika Bawata Patwenne Aakara Kipekin Sri Lankawe Parliamentu Itihasaya Tula අවුරුදු 76කට පස්සේ ආබාධ සහිත පුද්ගලයෙකුට පාර්ලිමේන්තු වරම් හිමි වෙනවා. මේ ආබාධ සහිත පුද්ගලයෙකුට පාර්ලිමේන්තු වරම් හිමි වෙන්නේ අහඹු ලෙස ආකාශමිකව හෝ ඉහළින් පහත් වෙච්ච දෙයක් අනුව නෙමෙයි. මේ ඓතිහාසික මොහොත උදාපත් කරගන්න වෙහිච්ච කණ්ඩායමක් ඉන්නවා. දේශපාලන නායකත්වයක් ඉන්නවා ඔවුන්ට මගේ ප්‍රජාව වෙනුවෙන් මගේ ආබාධ සහිත ලක්ෂ 17කට අධික ආබාධ ප්‍රජාව වෙනුවෙන් ස්තුති කරන්න මට අවශ්‍යයි මේ අවශ්‍යතාවය ආබාධ සහිත වූවන්ට තමන් පිළිබඳ තීන්දුව తీරන ගන්නා වූ උත්තරීතර සභාවට නියෝජනයක් අවශ්‍යයි කියන එක තේරුම් ගත්තේ ජාතික ජන බලවේගයේ පක්ෂය විතරයි දේශපාලන ව්‍යාපාරයේ විතරයි ඔවුන්ට ඒ සංවේදීතාවය ඇති වුණේ කොහොමද මේක දේශපාලන සැරසිල්ලක් ජාතික ලයිස්තුවට ලකුණු දබා ගැනීමේ වැඩක් විදියට තමයි පහුගිය දේශපාලනික මේ ප්‍රචාරණ යාන්ත්‍රණය තුල විපක්ෂ කණ්ඩායම් සමහර විරුද්ධවාදීන් කිව්වේ නෑ ඒක සැරසිල්ලක් නොවන බව මම මේ පාර්ලිමේන්තුවේ තුල පෙනී සිටීම තුලින් ඔබට පේනවා ඇති අනිත් පැත්තෙන් ගොඩක් අය කිව්වා ආබාධිත පුද්ගලයෙකුට මෙතෙන්ට ඇවිල්ලා කරන්න පුළුවන් මොකද්ද කියලා අපි ඒක ඉදිරි අවුරුදු පහ තුල මගේ සහෝදර මන්ත්‍රී කණ්ඩායමත් එක්ක ඔප්පු කරලා පෙන්නනවයි කියන එක පැහැදිලිව කියන්න ඕනේ මේ කාර්යවේට නායකත්වයේ දීපු ජාතික ජන බලවේගයේ නායකත්වයට මම ස්තුතිවන්ත වෙනවා අනිත් පැත්තෙන් මේ සමග සහසම්බන්ධ වෙච්ච මගේ අර මං කියාපු ලක්ෂ 17කට අධික ආබාධ සහිත කණ්ඩායමට මම ස්තුතිවන්ත වෙනවා ඒ විතරක් නෙමෙයි නියෝජකවරු මේ නියෝජ්‍ය මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි කියන්න ඕනේ මූලාසනයේ සිට පාර්ලිමේන්තු මහලේකම් තුමිය ඇතුළු පාර්ලිමේන්තු කණ්ඩායම අපේ පාර්ලිමේන්තු කණ්ඩායමත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයත් මට පහසුව සලසනවා මේ කටයුත්ත කරගෙන යාමට ඔවුන්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ ඒකම මගේ හිතවතුන් මගේ ඥාතීන් මේ සියලු දෙනාම මාත් එක්ක මගේ ආබාධිත ප්‍රජාව වෙනුවෙන් මගේ වගකීම මගේ යුතුකම ඉෂ්ට කරන්න සහයෝගය දෙනවා අත්වැල සපයනවා අපි මම කලින් කිව්වා වගේම 17 ලක්ෂයක් ආබාධිත මිනිස්සු මේ ශ්‍රී ලංකාව තුල ඔබත් එක්ක එකට හුස්ම ගන්නවා මේ පාර්ලිමේන්තු සභාගර්භය තුලත් මම ආබාධිත පුද්ගලයෙක් විදියට ඔබ අනාබාධිත පුද්ගලයෙක් විදියට ජීවත් වෙනවා. අපි වාද විවාද කරනවා, තොරතුරු බෙදා ගන්නවා. මේ ආබාධිත සහිත පුද්ගලයා කියන්නේ කවුද? මම පෞද්ගලිකව විශ්වාස කරනවා. ආබාධිත සහිත පුද්ගලයා කියන්නේ මේ ලෝකෙට ලස්සන කැන්දන් එන්න ආපු දූත පිරිසක්. ලස්සන කැන්දන් එන්න ආපු දූපත පිරිසක් අපි දන්නවා ඔබ දකින ලස්සන නිර්මාණය වෙන්නේ විවිධත්වය තුළ තමයි විචිත්‍රත්වය නිර්මාණය වෙන්නේ ඇස්පේන අපේ මූලාසන රුඩ මන්ත්‍රීතුමනි ඔබ ඉන්නවා මේ මගේ අනිත් කණ්ඩායමේ ඉන්නවා ඇස් පේන කට්ටිය. ඒ අය අතර ඇස් නොපෙනෙන මම නිසා මෙතන විවිධත්වයක් ඇති වෙලා තියෙනවා. විවිධත්වයක් ඇති වෙලා තියෙනවා. ඒකම මේ සංඥා භාෂාවෙන් මගේ කතාව පරිවර්තනය කරන්නේ ඇයි? කතාව පරිවර්තනය කරන්නේ ඇයි? මට වගේ ඇහෙන්නේ නැති විශාල ලක්ෂ සංඛ්‍යාත කණ්ඩායමක් ඉන්නවා. ඔවුන්ට මේ පණිවිඩය ගෙනියන්න තමයි පාර්ලිමේන්තු මාධ්‍ය ආයතනය මගින් ඔවුන්ට සන්නිවේදන අවශ්‍යතාව ඉෂ්ට කරන්න තමයි සංඥා භාෂාවෙන් මේ පරිවර්තනය කරන්නේ. මේ වගේ විවිධ ස්වභාවයන් තියෙන මිනිස්සු ඉන්න නිසා තමයි මේ මානව සමාජයේ විචිත්‍රත්වය ලස්සන නිර්මාණය වෙලා තියෙන්නේ. අන්න ඒකට දායක වෙන කෙනෙක් මම. මාත් එක්ක ජීවත් වෙන 117කට අධික ආබාධ සහිත කණ්ඩායම තමයි මේ සමාජයට, මේ මානව සමාජයට ලස්සන ගේන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ ලස්සන ගේන ආබාධ කණ්ඩායමට කොයි වගේ තත්ත්වයක්ද උරුම වෙලා තියෙන්නේ. මීට අවුරුදු 40 ගානකට එහා පැත්තේ මේ පාර්ලිමේන්තුව විවෘත කරන වෙලාවේ අපි දැස් නොපෙනෙන කෙනෙක් විදියට, ළමෙක් විදියට මම මේ පාර්ලිමේන්තු සභා ගැබේ කෙරෙන කතා රේඩියෝකට කන් දීගෙන හිටියා. මට තාමත් මතකයි සරත් මුත්තේට්ටුව ගම් මහත්මයා, මන්ත්‍රීතුමා, ඔහු කරපු කතාවේ කොටස්. හැබැයි පහුගිය අවුරුදු 2-3 ඇතුලේ, අවුරුදු 4-5 ඇතුලේ මේ පාර්ලිමේන්තුවේ අහගෙන ඉන්නකොට අපට ඇහුනේ මගේ ආබාධිතතාව හැල්ලු කරන වචන, වෙනත් ආබාධිතතාවන් හැල්ලු කරන වචන. මූලාසනයෙන් මං ඉල්ලා හිටිනවා, අනේ පින් සිද්ධ වෙයි, මේ වාග් හිංසනයට ලක් කරන වචන භාවිතාවට නම් පාර්ලිමේන්තු ඉඩ දෙන්න එපා. මේ උත්තරීතර ආයතනයේ කෙලෙසෙන වචන, ලක්ෂ සංඛ්‍යාත ආබාධ සහිත ජනතාවක් ඒ වචනවලින් තැවෙන බව, වේදනාවට පත්වෙන බව ඔබ හිතන්න ඕනේ. මොකද මේ ආබාධිතතාව කියන එක අපි බලෙන්, කැමැත්තෙන්, බලහත්කාරයෙන් උරුම කරගත්තු දෙයක් නෙමෙයි. හැබැයි අපි මේ ආබාධිතතාව සමග ජීවිතයත් නොහැර ජීවිතයට පෙම්බඳමින් අනවරත අරගලයක් කර මිනිසු, මේ මිනිසුගේ ජීවන තත්ත්වය මොකක්ද? ඔබ විශ්වාස කරනවද 3%ක් ආබාධ සහිත තැනැත්තන්ට රැකියාවලින් කෝටා එකක් දෙන්න ඕනයි කියලා අනපනතක් චක්‍රලේඛයක් ඇවිල්ලා 1988. අද වෙනකොට අවුරුදු කීයක් ගිහිල්ලාද? හැබැයි පහුගිය ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාව අනුව 71%ක් රැකියාව විරහිතව ඉන්නවා. මේකට අපි ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් විදියට අනිවාර්යෙන් පිළිතුරු සොයනවා. හැබැයි මේ තත්ත්වය උරුම කරන දීපු විපක්ෂය, පැරණි ආණ්ඩු මේ කරුමක්කාර ජීවිතෙන් මොවුන් මුදා ගන්න කිසිම වැඩක් කරේ නැහැ. මම එක උදාහරණයක් කියන්නම්. මේ පළාත් සභා ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා ලංකාවේ. මේ පළාත් සභාවෙන් පළාත් සභාවට එක නීතියක් නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක හරිම අවාසනාවන්ත තත්ත්වයක්. අධ්‍යාපන අමාත්‍යංශය කැබිනට් මණ්ඩලය හරහා දීපු කැබිනට් තීන්දුවක් අනුව ආබාධ සහිත උපාධිධාරීන්ට රැකියාව ලබා දීමේ ක්‍රියාදාමයක් සිද්ධ වුණා. මේක සියලුම් පළාත්වලින් ක්‍රියාත්මක කරද්දී මධ්‍යම පළාත් සභාව ක්‍රියාත්මක කරේ නැහැ, බස්නාහිර පළාත් සභාව ක්‍රියාත්මක කරේ නැහැ. දුක. රැකියාව විරහිතව උපාධිය දිනාගෙන තවත් දෘශ්‍යාබාධ කණ්ඩායමක්, තමන්ගේ අම්මා කොහාපු කිරිවල ණය ගෙවන්න බැරුව ගෙවල් වලට කොටු වෙලා දුක් විඳිනවා. මේ වට විසඳුම අවශ්‍යයි. ඒ උපාධියක් ගත්ත පළියට. හැබැයි උපාධියක් නැතිව ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් රැකියාව විරහිතව ආබාධ දීමනාව මත යැපෙමින් ඉන්නවා. අපි ඉදිරිපත් කරන ඉදිරි අයවැය ලේඛනෙන් අනිවාර්යයෙන්ම මේ ආබාධ සහිත ප්‍රජාවට වෙන් කරන ආබාධිත දීමනාව 7500 සිට 10000 දක්වා වැඩි කරන බව මම ඉතා පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමතියි. හැබැයි මේ දීමනාව ඉදිරිපත් කරන්නේ 100%ක්ම සුබ සාධනය මත යැපුම් මානසිකත්වයකින් ආබාසහිත ප්‍රජාවට ඉන්න නෙමෙයි. ඔවුන් සමාජ බලගැන්වීමක් තුළින් රැකියා කරමින් ශ්‍රම බලකායට දායක වෙමින් රටේ සංවර්ධනයට බලාත්මකව තීරණාත්මකව මැදිහත් වෙන පුරවැසියන් බවට පත් කිරීමේ වගකීම ජාතික ජන බලවේගයේ රජය බාර අරන් තියෙනවා. ඔවුන් තමන්ගේ එක්වත් නොහැර යන ගමනේ ප්‍රතිපත්තියේ වැඩපිළිවෙලේ මේ කාරණා අඩංගු කරලා තියෙනවා. අනිත් පැත්තට අපි බලාපොරොත්තු වෙනවා මෙතෙක් පහුගිය රජයන් ඉෂ්ට නොකරපු සමාජ වගකීමක් ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ වගකීමක් අනිත් පැත්තෙන් ජාත්‍යන්තර වගකීමක් ඉෂ්ට කරන්න. ආබාධ සහිත තැනැත්තන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය 2006 ලංකාව අත්සන් කරනවා. ඊට අවුරුදු 10කට පස්සේ ඒක අපේ අපරානුමත කරනවා. හැබැයි මේකට ගැළපෙන නීතියක් හදාගන්න තාමත් අපොහොසත් වෙලා තියෙනවා. මේ නීතිය අනිවාර්යයෙන්ම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට සමානුපාත විය යුතුයි, ගැළපිය යුතුයි. එහි ප්‍රතිපත්ති තියෙනවා අයිතිවාසිකම් 25ක් අන්තර්ගතයි. අනිත් පැත්තෙන් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 33 වගන්තිය විසින් අපට වල කරනවා, අපට හේතු ගන්නනවා, අපට මඟ පෙන්වනවා. අපි රාජ්‍යාංශයේ විදියට කොහොමද ආයතනික රටාවක් ගොඩනගන්නේ කියලා. මේ ආයතනික රටාව තුළ ආබාධ සහිත තැනැත්තන්ගේ සක්‍රීය දායකත්වය ඉල්ලා හිටිනවා. සක්‍රීය දායකත්වය ඉල්ලා හිටින්නේ ඇයි? ආබාධ සහිත තැනැත්තන් පිළිබඳ තීන්දුව තීරණ ගන්නා මොහොතවලදී ඔවුන්ගේ සක්‍රීය දායකත්වය ලැබුන් නැති වුණොත් ඇත්තෙන්ම නියම ප්‍රතිඵලයක් භුක්ති විඳින්න මේ ආබාධ සහිත ප්‍රජාවට ලැබෙන්නේ නැහැ. අන්න ඒක වලක්වාලෙන්න තමයි ආබාධ සහිත ප්‍රජාවට මෙන්න මේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය හරහා නව පනතක් ගේන්න ඕනයි කියලා අපි යෝජනා කරන්නේ. අපට දැනට ක්‍රියාත්මක වෙන පනතට අවුරුදු 28ක් පරණයි, 1996. මේ පනතෙන් අපට ලැබුණේ අයිතිවාසිකම් 3යි. අධ්‍යාපනයට ප්‍රවේශය, රැකියාවට ප්‍රවේශය සහ වෘත්තීය පුහුණුවට ප්‍රවේශය. රැකියාවට ලැබිච්ච ප්‍රවේශයේ තරම මම අර කියාපු 71%ක් රැකියාව විරහිතව යැපුම් මට්ටමේ ඉන්නවා කියන එක ඔබට තේරෙනවා ඇති. අධ්‍යාපනයට ප්‍රවේශය කොහොමද ලැබිලා තියෙන්නේ? අපට පන්ති කාමර තුල අන්තර්කරණය වෙච්ච පන්ති කාමරයක් තුල ඉගෙන ගන්න අවශ්‍ය පහසුකම් නැහැ. ඒක සියලුම ආබාධ සහිත කණ්ඩායමට අදාළයි. සම්නිවේදන පහසුකම් නැති නිසා බිහිරි ප්‍රජාව අධ්‍යාපනයෙන් ගිලිහිලා තියෙනවා. දෘශ්‍යාබාධිත ප්‍රජාව අධ්‍යාපනයෙන් ගිලිහෙනවා. ආර්ථික ගැටලු සහ ඔවුන්ට අවශ්‍ය උපකරණ අධ්‍යාපනයට අවශ්‍ය මෙවලම් නැති නිසා පන්ති කාමරයට ප්‍රවේශ වෙන්න බැරි චලනාබාධිත ප්‍රජාව අධ්‍යාපනය හැර යනවා. අධ්‍යාපනයට ප්‍රවේශ වෙන්න බෑ. බුද්ධි වර්ධන වුණතා සහිත කණ්ඩායම්වල තත්ත්වය මීටත් වැඩිය බරපතලයි, මීටත් වැඩිය ඛේදජනකයි. මේ වගේ වටපිටාවක් තුළ අධ්‍යාපනයට ප්‍රවේශයක් තියෙනවායි කියන මේ මිත්‍යාව පනතක කෙටුම්පත් වෙලා තිබිල වැඩක් නෑ. වෘත්තීය පුහුණුව ගත්තත් එහෙම තමයි. අපට ගැළපෙන ආබාධ සහිතතාවයට ගැළපෙන වෘත්තීය පුහුණු පාඨමාලා නවීකරණය වෙන්නේ නැහැ. නව වෙළඳපොළට ගැළපෙන වෘත්තීය පුහුණුවක් ලැබුවේ නැත්නම් විවසායකෙක් විදියට, ස්වයං රැකියා ලාභියෙක් විදියට ආබාධ සහිත පුද්ගලයාට තමන්ගේ අභිමානය එකතු කරගෙන තමන්ගේ නිෂ්පාදන හැකියාව ජාතිය නිෂ්පාදනයට දායක කරගැනීමේ අවස්ථාව ලැබෙන්නේ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ 1996 හදාපු පනත, අවුරුදු 28ක් ගත වෙලා තියෙන පනත, ආබාධ සහිත වූවන් පිළිබඳ කිසිදු අයිතිවාසිකමක් උල්ලංඝනය වුණයි කියලා උසාවියන්න ප්‍රමාණවත් කරගෙන තිබුණේ නැහැ මේ රාජ්‍ය යන්ත්‍රණය. හැබැයි ගෞරවයෙන් කියන්න ඕනේ ආචාර්ය අජිත් සී පෙරේරා මහත්මයා ශ්‍රේෂ්ඨ අධිකරණයට ගියා ශ්‍රී ලංකාවේ ප්‍රවේශ පහසුකම් භුක්ති විඳීමේ තියෙන බාධකේ අරගෙන තීන්දුව දීලා අවුරුදු 14යි. හැබැයි කිසිම ආණ්ඩුවක් පහුගිය ආණ්ඩුව එකක්වත් මේ ශ්‍රේෂ්ඨ අධිකරණ තීන්දුව භූමියේ යථාර්ථයක් කරලා මේ ආබාධසහිත ප්‍රජාවට තමන්ට භුක්ති විඳීමට අවශ්‍ය පොදු පහසුකම් භුක්ති විඳින්න අවකාශය නිර්මාණය කරේ නැහැ. කනගාටුයි. ප්‍රවාහන ගරු ඇමතුමනි, නිරීක්ෂණය කරන්න මෙතෙක් ශ්‍රී ලංකාවේ මෙච්චර ආබාධ සහිත කණ්ඩායමක් හිටියට ප්‍රවේශ පහසුකම් සහිත එක බස් එකක් එක කෝච්චි පෙට්ටියක් මේ පොදු ප්‍රවාහනය තුල නැහැ. මේක කනගාටුවට කාරණයක් නෙමෙයිද? මෙන්න මේ මිනිස්සුන්ට ගෙයින් එළියට බහින්න බැරි
ගරු මන්ත්‍රීතුමා,
ප්‍රවාහන පහසුකමක් නැති තත්ත්වයක් තුල තමයි සහෝදර මන්ත්‍රීවරුනි දැස් ඇරලා බැලුවට පාරේදී ආබාධ සහිත මිනිස්සු දකින්න ලැබෙන්නේ නැත්තේ. අපි යෝජනා කරනවා පොදු ප්‍රවාහනය පොදු ආයතනවලට ප්‍රවේශ වීමේ හැකියාව නැත්නම් අර ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව දැන්වත් අපට පුළුවන් නම් මේ සියලු රජයේ ආයතන හරහා ක්‍රියාත්මක කරන්න. ඇත්තෙන්ම මෙන්න මේ ආබාධ සහිත මිනිසුන්ට භෞතික පරිසරය විසින් එළඹවා තියෙන බාධක ඉවත් කරගෙන ඔවුන්ගේ බාධක ජය ගන්නා වූ උත්සාහයට අපි සහයෝගය ලබා දීලා
ඔවුන්ගේ සංගරු මන්ත්‍රීතුමා
ප්‍රතිපත්තියක් දෙන්න, ඔවුන්ට අවශ්‍ය ආබාධතාව අවම කර ගැනීමට අවශ්‍ය උපකරණ සහ මෙවලම් ලබා ගැනීමේදී බදු සහන ලබා දෙමින් මේ ආබාධ සහිත කණ්ඩායම සූදානම් අභිමානවත් ජීවිතයක් ගත කරන්න, පොහොසත් රටක් තුළ ලස්සන ජීවිතයක් ගත කරන්න. ඒ සඳහා අපි ඉදිරි අවුරුදු පහ තුළ අනිවාර්යයෙන්ම ජාතික ජනබලයේ විදියට, මේ පක්ෂයේ විදියට, මේ රජයේ විදියට කැපවෙනවා සහ අපි උපරිමයේ දෙයක් කරන බව සාතික කරමින් මේ ඓතිහාසික මොහොත ලබා දුන් ඔබ සියලු දෙනාටම බෙහෙවින් ස්තුතිවන්ත වෙමි. මම නිහඬ වෙනවා.